sin
Sri Lanka. Eki yadeshiyak udesa pahandura. Nava Sri Lanka spur sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සමට සෙත් වේවා කියමින් අදත් සුපුරුදු පරිදි සී සර ලංකා සජීවීව ගුවන් විදුලි වැඩසටහන ඕක්ලන්ඩ් නුවර නව ශ්‍රී ලංකෙන් මෙසේ ආරම්භ කරමු. අපි වසන්තයේට අතවනමින් සිටිනවා. අද අගෝස්තු මාස 23 වෙනි සිකුරාදා. සිකුරාදා දිනය හවස් වෙද්දී අපි හිත සැහැල්ලු කරගෙන ටිකක් ඉන්නවා. හේතුව සෙනසුරාදාත් ඉරිදත් දරුවන් සමග පවුල් කුටුම්බය සමග නිදහසේ නිවහල්ව ටිකක් වාඩි වෙලා නිදාගෙන වැඩ කරමින් පවුලේ වැඩට උදව් වෙමින් සිටීමට ඒ අදිස්ථානින් ඔබ සම මේ මොහොතේදී දැන් රාත්‍රී භෝජනේ වලදින්ට ලැහැස්ති වෙලා හෝ වැළඳුවායින් පසු ආලින්දයට වී සුවපහසු සිටිනවා ඇති. ඒ නිසා අපිත් එනවා ඔබගේ ආලින්දයට. සී සර ලංකා මෙසේ ගුවන්විදුලි වැඩසටහන සජීවීව ඔබ වෙත ගෙන එන්නේ ස්පර් නිව්සීලන්ඩ් සංවිධානයේ මෙහෙයවීමෙන්. අදත් සුපුරුදු පරිදි මේ වැඩසටහනේ නිෂ්පාදනය නිරංජන් පටබැඳිගේ. ඔබට කතා කරන මා රුවන් ප්‍රනාන්දු. නිරංජන්, අද වැඩසටහනේ දිගහැරුම ඔබම කීවොත් හොඳයි.
ඔරුවන්, සුබ සන්ධ්‍යාවක් වේවා දයාබර හිතවතුනි. අදත් සීසර් ලංකා ගුවන්විදුලි කලම්බගෙන් තමයි අපි මේ ඔබව හමු වෙන්නේ. ඔබ දන්නවා සෑම සිකුරාදාම අපි ඔබේ නිවහනට ගොඩ වෙනවා මේ මැදිරියේ සිට සජීවීව. ඔබගේ අදහස් උදහස් අපිත් සමග බෙදා හදා ගන්න පුළුවන් ඔබට. මම හිතන්නේ රුවන් නම්බරේ කිව්වා 815.1.0. ඉතින් මේ සීත දවස්වල මේ දවස් මේ සතියම නම් එච්චර සුබදායක සතියක් නෙවෙයි රුවන්. සෑහෙන වැස්සා, වතුර නම් දැන් ඕනටත් වැඩි වගේ.
මේ නවසීලන්තේනේ.
නවසීලන්තේනේ, ඒක තමයි. මේ මම හිතන්නේ මම අපි රුවන් කිව්ව විදිහට අපි සීත ඍතු අවසාන කාලයට ලංකාවෙන් පවතින්නේ. ඉතින් කෙසේ වෙතත් ඔබ නිවාඩු පාඩුව දවස ගත කරන මොහොතක් සිකුරාදා දවස. සති අන්ත දිහා බලාගෙන වැඩ ගොඩක් ඔළුවේ තියාගෙන ගත කරන මොහොතක්. නිවසට වෙලා කෑම කමින් ආලින්දේ ඉඳගෙන කොතනක හිටියත් ඔබට මේ වැඩසටහන අහන්න පුළුවන් ලෝකේ අන්න ඒකයි තියෙන විශේෂත්වය මේ. ඉතින් වෙනද වගේම අදත් මම ඔබට කැමති අපිව මේ ලෝකෙට දායාද කළ අපේ සදාදරණීය දෙමෝපියන් සීකල්ලා ඒ අතරිනුත් අපේ සදාදරණීය අම්මා මතක් කරලා මොකද මව් කෙනෙක් නැත්නම් දෙයක් නැහැ අම්මෙකු නැති කියලා දෙයක් කොයින්ද කියලා සිටි ප්‍රනන්දුගේ මාතයි ගීතයකුත් තියෙන එකනේ ඒ නිසා අපේ සදාදරණීය මෑණිවරුන්ට ආශිර්වාදයක් ලෙස අදත් මම මෙසේ මවුගුණ ගීයකින් වැඩසටහන පටන් ගන්නම් මේ ගීත ගායනා කරන්නේ අසංක ප්‍රියමන්ත පිරිස්
මදි මට මුළු සංසාර යුගේ ඔබ බලා ගන්නට අම්මේ ඔබ බලා ගන්නට අම්මේ ඊර හඳ පතුරන එළියට වැඩි ඔබ මට හරි එළියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ පෙරුවද නැත්නම් ඊට වඩා ඉරහඳ දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වනා ඉරහඳ දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වනා ලැබුණත් නැති නුඹ දහසක උරුමේ මදි මට මුළු සංසාර යුගේ ඔබ බලා ගන්නට අම්මේ ඔබ බලා ගන්නට අම්මේ ඉසුළු බර කල ඔබට මදි දරුසිනි හත මතු බුදු කරවන්නට මව් පදවිය ඔබ ලබන ලදි දරුසිනි හත මතු බුදු කරවන්නට මව් පදවිය ඔබ ලබන ලදි ලැබුණත් නැති යුග දහසක උරුමේ මදි මට මුළු සංසාරයේ ඔබ බලා ගන්නට අම්මේ ඔබ බලා ගන්නට අම්මේ
ඉරහඳ පතුරන එළියට වැඩිය ඔබ මට හරි එළියයි අම්මේ දහසක් නෙත් මට වදිය අම්මේ ඔබ බලා ගන්නට අම්මේ දහසක් නෙත් මට වදිය අම්මේ ඔබ බලා ගන්නට අම්මේ
දහසක් නෙත් මදිමට අම්මේ ඔබ බලා ගන්නට අම්මේ. ඒ ගීතය අසංක ප්‍රියමන්ද පීරිසගේ ඉතාමත් අපූර්ව ගායනයක්. අපේ සියලුම අම්මාවරුන් වෙනුවෙන් තමයි ඒ ගීතය මම ඔබ වෙනුවෙන් ප්‍රචාරය කරේ. ඉතින් දයාබර අසන්නේ ඔබ මේ සම්බන්ධ වෙමින් සිටින්නේ නව ශ්‍රී ලංකා ස්පර්ශ සංවිධානය ගෙනෙන සීසර් ලංකා තවත් ගුවන් විදුලි කලඹකටයි. අද අපේ මැදිරියේ ඉන්නවා විශේෂිත පුද්ගලෙක්. මම විශේෂිත පුද්ගලෙක් කියලා කිව්වේ ඔහුට තියෙනවා හැකියාවක්. අපි කියන්නේ ටැලන්ට් කියලා. අපි අපි හැමෝටම සමහරු බෝන් ඉන් ටැලන්ට්, ඒ කියන්නේ උපත්දීම ඒ ටැලන්ට් එක අරගෙනවා. සමහරු ජීවිතේ ගෙනියන අතරතුරේදී ටැලන්ට් එක හම්බෙනවා. එක එක જાති අපි හැම දෙයකට, ඒ කියන්නේ අර කිව්වට ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. ඒ தත්ත්වය වෙනස් වෙලා දැන් අපි ඊට වඩා, ඒ කියන්නේ එක දෙක නෙමෙයි අපි වැඩ කීපයකට සමතුම් වෙලා තියෙනවා ලෝකයේ අද දිහා බලද්දි. ඒ අතර අපේ ඉන්න අපේම ශ්‍රී ලාංකික සමාජයේ අපිත් සමගම වාසය කරන බංකුවත් අතිදක්ෂ රජකෙක් ඉන්නවා. අපේ රජකෙක ගණනාවක් ඉන්නවා ශ්‍රී ලංකේ. පෞගේ අවුරුදු ගණනා තුළ අපිට හමු වෙලා තියෙන රජකෙය. ඒ අතරින් මම ළඟින්ම ආශ්‍රය කරපු ඔබ කවුරුත් දන්න රජකාවියක් තමයි සුමිත්‍රා රාහුබද්ද. සුමිත්‍රා රාහුබද්ද නව ශ්‍රී ලංකේ වාසය කරද්දී ඇය මං හිතන්නේ ග්‍රන්ථ ගණනාවක්ම කරා. එකක් ඇය කරා මේ චිල්ඩ්‍රන් ඔෆ් ද ඩස්ක් කියන එක ට්‍රාන්ස්ලේෂන් එක කළා. සාරා කියලා ටෙලිඩ්‍රාමයකුත් මෙහි කරා. එහි මේ මෙහෙ අපේ ශ්‍රී ලංකේ ප්‍රජාව මෙහි රඟපෑව එහිකි. ඒ වගේ ගොඩාක් කර්තව්‍යම් කරපු හැකියාවන් තියෙන පුද්ගලයන් අපි අතර ඉන්නවා. ඒ අතර ඉන්න තව සුවිශේෂ පුද්ගලයෙක් අද අපත් සමග මැදිරි සිටිනවා. ඔබ ඔහු හොඳින් අඳුරන මේ අපේ නිරංජන් හේරත්. අයිබෝන් නිරංජන්.
අයිබෝන්. අයිබෝන් නිරංජන්. මම පොඩ්ඩක් එකතු කරන්නද නිරංජන්
කියපු දේ?
මම දන්න තරමේ නිරංජන් හේරත් බොහොම ප්‍රසිද්ධියක් ගන්නේ නැතුව නිෂ්කලංකව තමාගේ හැකියාව සමාජයට ඉදිරිපත් කරන හොඳ
නිශ්ශබ්ද කලාකරුවෙක්.
නිශ්ශබ්ද කලාකරුවෙක්. ඒ වචනේ හොඳයි. බොහොම සමාජ හිතකාමි, සමාජයේ හොඳ පැත්තට බර වෙන ඕනෑම දෙයක් තියෙනවා නම්
ඒ වෙනින් කැප වෙන.
කැප වෙලා උරේ තියාගෙන අපිත් එක්ක ඇදගෙන යන්න පුළුවන් හොඳ සමාජ සේවකී.
ඔව්.
නිරංජන්.
ඔබ දැන් බලන ඇති ඇයි නිරංජන් හේරත් අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නේ කියලා. ඔව්. ඒත් තවත් සුවිශේෂී කටයුත්තක් ඔහු අතින් නිම, ඒ කියන්නේ නිම වූ නිසා. ඒ තමයි ඔහු ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා, ගමන් මඟට සඳ පහනක්. ගමන් මඟට සඳ පහනක් කියලා ග්‍රන්ථයක් ඔහු නිර්මාණය කරලා තියෙනවා. එහි ඒ කියන්නේ එහි ආවැඩීම, ඒ කියන්නේ එළිදැක්වීම යොදාගෙන තියෙනවා සැප්තැම්බර් මාස පළවෙනි ඉරිදා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අපේ නිරංජන්ව ගෙන්න ගත්තේ. මොකද අපේ සහෝදරයෙක්, අපේ හිතවතෙක්, අපේ හැමදේටම නිශ්ශබ්දව රුවන් කිව්වා කියලා නිශ්ශබ්දව අතහිත දෙන කලාරසකාමියෙක්. ඉතින් ඔහු අපි අගයන් නැතුව අපි ඇත්තරම අපේ සමාජයේ අපිත් එක්ක මේ නව ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකේය පුංචි සමාජයේ අපි අපිට ඒ වගේ මිනිස්සු හම්බ වෙනවා. අපි ඒගොල්ලන්ව ඒගොල්ලන්ගේ ඒ තියෙන ඒ අව්‍යාජ බව, ඒගොල්ලන්ගේ හැකියාවන් අපි ඇත්තරම කතා කළ යුතුයි. ඒ කියන්නේ නිරංජන් හේරත් අද මෙතන ඉන්නේ. නිරංජන්, ඔබ දැන් මේ පොත රචනා කරලා තියෙන්නේ ගමන් මඟට සඳ පහනක් කියන පොත. මේ ඔබේ පළවෙනි පොතද?
ඔව්, ඇත්තටම ඔව්, පොතක් විදිහට ලියලා පළ කරපු
පළවෙනි එක. මේ පොත ගැන මම ඔබෙන් විස්තරාන රැඩිය මං ආසේ ඔබ ගැන දැනගන්න. මොකක්ද මේ පොත, මොකක් කුමක් සම්බන්ධවද මේ පොත ඔබ එළි දක්වන්නේ? මොකක්ද එහි මොකක්දගේ ඉතිහාසය?
ඇත්තටම පොතේ අන්තර්ගත වෙන්නේ අපේ නවසීලන්තයේ ශ්‍රී ලංකාරාමයේ විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේගේ ජීවිත කතාව.
ඕකේ, චරිතපදානය.
චරිතපදානය. රයිට්.
ඕකේ. ඒ කියන්නේ මේ නායක හම්දුරෝ වල්ගමුණින් දවන් ස්වාමින් වහන්සේ මෙහිට නවසීලන්තේ වැඩි දවස් ඉඳන්ද නැත්නම් එතුමා මේ උන්වහන්සේගේ මේ කියන්නේ ශාසනයට ඇතුළෙන් මොහොත දක්වා එතෙක් ඉඳන්මද කොහොමද ඒක?
මේක ඇත්තටම පටන් ගන්නවා උන්වහන්සේගේ උපතේ ඉඳලා.
ඕකේ ඕකේ.
උපතේ ඉඳලා මේ අද දවස දක්වා සම්පූර්ණ ජීවිත කතාව ඇතුළත් වෙනවා.
සාමාන්‍ය පරිශනාත්මක ගවේෂණයක් කරන්න ඉති වගේ දෙන නිරන්ජනේ රත්.
ඔව්, මේකට මට ඇත්තටම කියනවා නම් මම දැන් ශ්‍රී ලංකේට ආවේ 2003 අවුරුද්දේ. ඔය 2003 අවුරුද්දේ ඉඳන් මේ මම මේ ඇත්තටම කිව්වොත් මේ පොතට කරුණු මං හොයලා තිනවා. ඒ කියන්නේ මම නිතර නිතර පන්සලට ගිය අවස්ථාවල හම්දුරුව මට හම්දුරංගේ ওই පුද්ගලික ජීවිතය ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු එකතු කරගෙන එහෙම මම පොතක් ලියන්න හිතාගෙන ඒවා එකතු කරේ නැහැ කොහෙවත්. නමුත් මගේ හිතේ තිබුණා. පස්සේ මේ දැනට අවුරුදු දෙකකට විතර උඩදී මමම කතා කර කර ඉන්නකොට ඒ ගමම මට හිතුණා මේ නායක හම්දුරුව කියන්නේ බොහොම විශේෂ පුද්ගලයෙක් කියලා මට නිකන් හිතුණා. මේ මොකද ලංකාවේ ඉඳලා ආවිලා මං දන්න තරමේ මං හිතන්නේ මේ ශ්‍රී ලාංකික පළවෙනි විහාරස්ථානේ නවසීලන්තේ නේද?
පළවෙනි විහාරස්ථානේ.
පළවෙනි විහාරස්ථාන.
ඒ වගේ දෙයක් කරන්න තරම් බොහොම ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. ඊට අමතරව මට හිතුණා ඒ වගේම මේ අපි සාමාන්‍යයෙන් ওই වගේ දැන් තනතුරු තාන්න මාන ලැබුණාම මිනිස්සු ළඟට අපිට කිට්ටු වෙන ටිකක් අමාරුයි.
ඔව්.
මේ නායක හාමුදුරුව එහෙම නැහැ. අපි ඕනම කෙනෙකුට ගිහිල්ලා කතා කරන්න පුළුවන් කෙනෙක්.
ඔව්. ඒ නිහතමානීත්වය උන්වහන්සේ තුල තියෙන වයිකින් ඇත්තරම ඒක තමයි මං හිතන්නේ නිරන්ජන් මෙච්චර දුර ගමනක් මේ අපේ ප්‍රජාවත් එක්ක මේ විදියට පන්සලක් හදාගෙන මේක ගොඩනංවාගෙන පුංචියෙන් පටන්ගෙන මේ විදියට ගොඩනංවාගෙන මෙහෙම ඉදිරි මෙහෙම ගමනක් එන්න පුළුවන් මේ මූලික හේතුව ඒ නිවැරදි නායකත්වය, ඒ දැකීම. ඉතින් ඕක තමයි අද අපේ රටේ අපිට නැති වෙලා තියෙන්නේ. මේ එතකොට කරුණ එකතු කිරීමේ දැන් ඔබ කිව්වා උන්වහන්සේක කතා බහ කරද්දී ඔබ එකතු කර ගොනු කරගත්ත දේවල් තමයි. එතකොට ඔබ දැන් මේ අවුරුදු දැන් 2003 ඉඳන් වගේ කියලා කිව්ව ඔබ. එතකොට ඒ කාලය තුල ඔබ ගොනු කරගත්ත ඒවා කොහෙද සටහන් කළා තිබ්බද?
නැහැ, එහෙම වුණේ නැහැ. හැබැයි මේ මට මන් දන්නේ හොඳට හරි නරකට හරි මේ මට මොනව හරි කවුරු හරි කිව්වොත් මොනාරි දෙයක් එහෙම කරා මට ඒක මතක හිටියා.
මතක තියෙනවා.
ඔව්, මට සාමාන්‍ය අවුරුදු 5 විතර වෙච්ච දේවල් පවා අදටත් මතක
තියෙනවා.
ඉතින් මේ නායකහඳුරු කියපු සමහර දේවල් මේ මගේ හිතේ තදින් කාවැදිලා තිබුණා. ඉතින් පස්සේ හැබැයි පොත ලියන්න ඕන කියලා ඒක ගුණ හැටි කියනවා නම් මේ මම දවසක් ද කතා කරගෙනනකොට ඔයගේ නිකන් ගිහිලා අපි දැන් නිකන් සෝදව කතා කර කර ඉන්නකොට මං ආවා මේ ඔබවහන්සේට හිතෙන්නේ නැද්ද මේ ජීවිත කතාව ලිව්වොත් හොඳයි කියලා. හැබැයි එක පාරෙම මට දීපු උත්තරේ තමයි මේ මගේ ජීවිත කතාවෙන් කාටද මහත්තයා වැඩක් තියෙන්නේ කියලා. ඊට පස්සේ මං කෝ නැහැ එහෙම නෙමෙයි, ඒක මේ හරි රසවත් වෙයි. මොකද මම ගොඩක් තොරතුරු අහලා තියෙනවා. මොකද මම ඇත්තටම මේ බැලුවේ මේක අර මේ කලාකෘතියක් වගේ. මොකද මේක දැන් අර චරිතාපදාන තියෙනවානේ, මොකම මේ කරුණු විතරක්
අන්තර්ගත වෙලා.
ඔව්. ඊට අමතරව මම පොඩක් මේක මේ කලාත්මක කෘතියක් කරන්නත් උත්සාහ කරලා තියෙනවා. ඇත්තටම ඒවට අවශ්‍ය වස්තු බීජ මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතේ තිබිලා තියෙනවා. ඔව්. පස්සේ තේ එක මම අහපුවා මේම කියලා. ඊට පස්සේ මං කෝවා දැන් මොකද මම දන්නතරමින් ස්වාමීන් වහන්සේ ගොඩක් පොතපත ලියලා තියෙනවා. ගුවන් විදුලියට ලංකාවේ සම්බන්ධල තියෙනවා. ඒ වගේ ගොඩක් සාහිත්‍ය පැත්ත දන නිසා සම්බන්ධල ඉඳලා තියෙන නිසා මං කෝවා මේ කාට හරි අපි හොඳ කතුරු කෙනෙකුට කියලා ලියවන්න පුළුවන් නේ කියලා. ඇතර මගේ අදහස තිබුණේ මම පොත්තට බරපැන යොදවන්න වෙන කෙනෙක් ලව
ලියවන්න.
ඔව්. හැබැයි අර මං ආයමත් කියන්නේ උන්වහන්සේගේ තියෙන මේ බොහොම මේ
නිහතමානීකම
මහත්තයාට ඕනම නම් මහත්තයාම ලියන්න කිව්වා. එහෙනම් තමයි මේක. ඊට පස්සේ මං කෝ ස්වාමීන් වහන්සේ මට ඒ තරම් මොකද මම පොතක් ලියලා තිබුණ නැහැ ජීවිතේට. ඊට පස්සේ මං කෝ මම ඒ තරම් ඒකට සුදුසු කෙනෙක් නෙවෙයි කියලා. නෑ නෑ, මහත්තයා ලියන සමහර දේවල් මම දැකලා තියෙනවා. ඒ ශෛලියට මං කැමතියි ලියන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා ඒ වෙනුවෙන්ම හැබැයි දිනපතාම පැය දෙකක් විතර ගත කරා. එතෙන්දී අර මම අර 2003 ඉඳන් අහපු දේවල් මම ස්වාමීන් වහන්සේට කියලා ආයසරයක්
උන්වහන්සේගෙම ගත්තා.
උන්වහන්සේගෙම අරගෙන ඒවා ස්ථිර කරගත්තා.
තාවර කරන්නේ.
සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් මතක හිටින්නේ මම ඔහුගේ කතාව කියාගෙන ඉද්දි මංගුලෝ කියතුනේ ගත්කරුවෙකුගේ සහ සාහිත්‍ය පැත්තට බරෙක් කෙනෙකුගේ තියෙන එක ගුණාංගයක් තමයි යෝක. ඒක
හිතේ
ඒක හිතින්නේ අර කරුණක් වශයෙන්වත් නෙමෙයි, ඒ කරුණ වටා තියෙන සුවිශේෂී තව කලාකෘතියකුත් එක්කලා. ඒක තමයි මතු දවසකදී ඉලිප්පිලා එන්නේ උඩට.
අරතක ගොඩක් වෙලාට ඒක දැන් පුද්ගල ස්වභාවය මත රඳාපවතිනවානේ. ඒ කියන්නේ නායකහඳුර කියන සුවිශේෂී පුද්ගලයෙක්. එතකොට ඔව් උන්වහන්සේගේ තියෙන ගතිගුණ තමන්ගේ හිතට කයවැදුනෙන් පස්සේ දැන් අපිට අපේ අම්මා තාත්තා මතක නැහැ වගේ තමයි නේ. ඒකේ අම්මා තාත්තාගේ අපි ඒගොල්ලොත් එක්ක හිටපු ඒවා ඔක්කොම මතක තියෙන අතරත් එහෙම ඒ වගේ අර චරිතයක් අපිට කාවැදුනහම ඒ චරිතය අපිට ඒක ඒ කියන්නේ ඒක සදාකාලිකව අපේ හදවතේ රැඳෙනවා නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔබ මේ කොච්චර කාලයක් තිස්සේ මේ පොත ලිව්වද?
මේක ඇත්තටම ලියන්න මේ කියන්නේ දැන් අර මං කිව්වා වගේ මට මම වැඩට යා ගිහිල්ලා
ඇවිල්ලා
ඔව් ඇවිල්ලා තමයි
නිදහස් වෙලා වෙන්න පටන් ගන්න.
අනිත්ක මං කෙලිම යනා වැඩ ඇරලා ස්වාමිනාංශය හම්බෙන්න ගිහිල්ලා මං කතා කරනවා. කතා කරන ගමන් මම ඇත්තටම කරේ රෙකෝඩ් කරගත්තා. ඊට පස්සේ මං ගෙදර ආවිලා මේ ටික අහලා
මේ
ටයිප් කරගන්නවා. ඊට පස්සේ මේ දැන් සමහරලාට මේකේ මෙහෙම සිද්ධියකුත් වුණා. දැන් ස්වාමිනවහන්සේ කියනකොට මට මේක මේ පොතේ විදිහට පිළිවෙලටම කියාගෙන යන්නෙත් නැහැනේ. ඔව් ස්වාමිනවහන්සේට මම හන ඒවයි උන්වහන්සේට මතක් වෙන සිද්ධි ඔක්කොම කවල මේ කියන්නේ. ඒක නිසා මේක ඊට පස්සේ මම ආයෙම ලියනවා. ලියලා ලීලියෝම එකතු කරා. එකතු කළා ඊට පස්සේ මම ආයෙ මේක පිළිවෙලකට හරි ගැස්සුවා. ඔහම කරලා ඉවරලා හැබැයි මම එහෙම වැඩක් කරා හැම පරිච්ඡේදයක්ම ඉවර කරලා මම ස්වාමිනවහන්සේට ගිහිල්ලා පෙන්නුවා. මොකද උන්වහන්සේගේ චරිත
කතාව
හින්දා ඉතින් අඩුපාඩු තියෙන උන්වහන්සේට ඒ පුරවන්න පුළුවන් නේ?
පුළුවන්. ඉතින් ඒක නිසා මට ඇත්තටම අවුරුදු දෙකක් විතර ගියා.
සෑහෙන කාලයක් ගත
වෙන.
ඔව් ඒක තමයි හරියට කරන්න බෑ. හරි නරජන් අපි පොඩි විරාමයකට ගිහලා ගීතයක් අහලා අපි ඉතින් ටික කතා කරමු.
නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා
දැනෙනවා බුදු ආමෝ
මංගිතන්නේ අසරණල ඉන්න අපිට නිරංජන් හේරත් ඔහුගේ පළවෙනි මේ මේ කතරුවරේ කාරිර මංගිතන්නේ දොරට වඩින්නේ මේ පොතෙන් කියලා මං කිව්වා නිවැරදි නිරංජන්. මොකද මම දැකලා තියෙනවා ඔබගේ මේ ඔබගේ තියෙන බ්ලොග් එකක් ඔබ මේන්ටේන් කරන බ්ලොග් එකක් තියෙනවා. මේ මේ ඒකේ ඔව් ඇත්තට මේක තියෙන මේ දේවල් හරි මේ ඒ කියන්නේ හරිම රසවින්දනයක් ගෙන දෙන දේවල් තියෙන එක ඇත්තට.
මේ පොත තියෙන්නේ මුද්‍රිත මාධ්‍යන්නේ.
මුද්‍රිත මාධ්‍යය. අර බ්ලොග් එක කියද?
තියෙන්නේ අපේ
කතා කරන භාෂාව මේක
මාධ්‍යන්නේ.
මේ මේ නෑ ඇත්තටම ඔබේ ඔබට ඒ ඔබට තියෙන හැකියාව ඒක මේ වගේ වැදගත් දෙයකට ඒ කියන්නේ අපිට නව ශ්‍රී ලංකේට ධම්මාලෝකය දීම සඳහා මෙහි වැඩම කරලා ලංකාවේ දේවල් මේ ලංකාවෙන් පිට වෙලා මෙහි වැඩම කරලා මේ මිනිස්සුන්ව යහමඟට ගන්න තම ජීවිත කාලේ මම දැන් අවුරුදු 20කටත් වැඩිය කැප කරපු ස්වාමීන් වහන්සේගේ නමක් ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙන් ඔබ මේ කරපු කැපකිරීම මේ චරිතාපදානෙ ලිදැක්වීම කරපු කැපකිරීම ඇත්තටම ඉතාමත්
ඒක ශ්‍රේෂ්ඨයි
ශ්‍රේෂ්ඨ මේක ඔව්
අපි රටක ඉඥාතා දැන් මේ නව ශ්‍රී ලංකේ ප්‍රථම ස්වාමීන් වහන්සේ
පන්සලේ වගේ
පන්සලේ උන්වහන්සේ බෞද්ධ ධර්මයේ ප්‍රචාරය කරන්න ආපු කෙනා හැටියට ඒක කවුරු හරි වෙති විය යුතුමයි ඒ යුතුයකම නිරංජන් හේරත් අද සාක්ෂාත් කරා.
ඔව්. ඒක තමයි. ඉතින් ඔබට ඒ ඒ කියන්නේ උන්වහන්සේගේ ඒ චරිතාපදානය තුලින්ම දොරට වඩින වීමත් ඒකත් මම හිතන්නේ දෛවයේ ලොකු මේ මේ මොකද්ද වාසනාවක් කියලා මම හිතන හැම. මේ මේ දැන් ඔය මම දැක්ක පොතේ තියෙන සමහර පින්තූර එහෙම මේ මේ දාලා අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ඒවා මම හිතන්නේ ස්වාමි වහන්සේගෙන් ඔබට ලැබෙන්නේ නැති දේවල්. උන්වහන්සේගේ දෙමෝපියන්ගේ පින්තූර වගේ වගේ දේවල් එහෙම
ඔව් සමහර පින්තූර මම උන්වහන්සේගෙන් ලබා ගත්තා. අපි ඉතින් ගොඩක් උත්සාහ කරා පින්තූර ටිකක් අඩු කරන්න.
ඔව්
අත්‍යවශ්‍යම මේ උන්වහන්සේගේ අම්මා තාත්තා එතකොට සහෝදරයේ කන්නු ගුරු ස්වාමින් වහන්සේ වගේ කීපයක් අතුලත් කරා.
ඔව් දැන් ඔය කොම කන්නු ඔබ කැටගරි ගත්තේ මෙහෙදිද නැත්නම් ඔබ ලංකාවට ගිහිපු වෙලාවෙත් එහෙම ගිහිල්ලා එහෙම
මට පොඩි මේ අවස්ථාවක් ලැබුණා ඇත්තටම මම හිතන එක මට වාසියකටත් හේතු වුණා මට අවස්ථාව ලැබුණා උන්වහන්සේගේ ලංකාවේ වල්ගම පන්සලට යන්න ගිහිල්ලා ඊට පස්සේ මේ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ හිටිය අර මේ කැලෑ දඹුල්ල කියලා ඒ පන්සලට කියන්නේ ඒ පන්සලටත් මම උන්වහන්සේ මාව එක්කගෙන ගියා පෙන්නන්න එතකොට ගුරු හාමුදුරුවෝ හිටියා එතෙ ඒ නිසා මට දැන් මේ උන්වහන්සේ මේ කතන්දරේ කියනකොට මට නිකන් මනසේ මවා ගන්න පුළුවන් වුණා.
නේද? සැබෑ ගැත්තෙන් දැකපු නිසා.
ඒක නිසා මට ඇත්තටම මේ පොත කියවලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගෝවා මේ මාත්‍යා මේක ඇත්තටම මාවත් ඒ මගේ පුංචි කාලේට අරන් ගියා කියලා. ඒ කියන්නේ මම මට ටික පහසුණා පරිසරය හැම නිර්මාණය කරගන්න මට හිතෙන්.
හිතෙන් ආවා. දැන් සාමාන්‍ය පොතක් රචනා කරාට පස්සේ අපි කියනවා මේ ප්‍රූෆ් රීඩින් කියලා. ඒක මේ මේ කියන මොකක්ද ඒක සිංහලෙන් කියන්නේ මේ සෝදුපත්‍ර කියවීම සෝදුපත්‍ර කියවීම එතකොට ඒ ඒක කරේ කවුද සෝදුපත්‍ර කියවීම ස්වාමීන් වහන්සේමද නැත්නම්
නෑ අතට මේකට මේ අපි තවත් ස්වාමින් වහන්සේ නමක් අපි හොයාගත්තා මේ මහාචාර්ය දමුණුපොළ සිරිසුමන සිරි කියන හාමුදුරුව මම ඇත්තටම ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ නෑ මොකද මටත් උවමනාවක් තිබුණා මේකේ මේ යම් යම් විදියට පොඩි පොඩි අකුරු වල මේ ව්‍යාකරණ ඒ වගේ જાති සාමාන්‍ය නවකතාවකදී ව්‍යාකරණය මේ ඒ තරම්ම
බලපන්නේ නැහැ
ගැටලුවක් වෙන්නේ නැහැ
ඒ වුණාට ස්වාමි වහන්සේගේ නමකදී අපි ගොඩාක් පරිස්සම්
වෙනවා
වායිදා භාවිත කරන විදිය
ඒක තමයි පස්සේ මට මේ මෙන්න මේ ස්වාමින් වහන්සේව මට දුරකතනෙන් අඳුන්වලා දුන්නා ඒ ස්වාමින් වහන්සේ ලොකු වැඩක් කරා ඇත්තටම මං වෙනුවෙන් මේ පොත සේරම කියවලා ඉවරලා මේ පොත අඩුපාඩු තිබිච්චේවා හදලා එතෙන්දී හැබැයි මම පොඩි ඉල්ලීමක් කරා ස්වාමීන් වහන්සේට මේ මම ලියන ශෛලියක් තියෙනවා ඒක මේ අපේ නායක ස්වාමීන් වහන්සේ ගොඩාක් අගය කරා ඒක නිසා මම කිව්වා මේ ශෛලිය වෙනස් කරන්න එපා අකුරු හෝ ව්‍යාකරණ වැරදි නම් විතරක් හදන්න කියලා ඒක ඒ විදිහටම කරලා තිබුණා ඊට අමතරව මේකේ අර පසු වදනක් ලියලා දුන්නා මට
පෙරවදන කවුද ලියලා
තියෙන්නේ පෙරවදන මම්මයි ලිව්වේ ඒක ඇත්තටම ඔය දැන් මේ මම මේ පොත ලියන්න හේතු වෙච්ච කාරණා හැම ගොඩක් අතුලත්
ඒක දාලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් කියන සෑහෙන කාලයක් දැන් ඔය කාලය තුල ඔබ කිව්ව බර කැවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ හම්බෙලා රැකියාවෙන් පස්සේ ගිල කතා බහ කළ පිළිසඳරේ දිලා ඒ වස්තු ඔක්කොම එකතු කරගෙන දැන් ඔබට කොහමද ඔකට ගෙදරින් ලැබිච්ච සහාය ඔබගේ බිරිඳගෙන් ලැබිච්ච සහාය දුවගෙන් ඒ කියන්නේ ලැබිච්ච සහාය කොහමද ඔකට ඔය වගේ දෙයක් කරන්න යද්දී ඔබ කිව්වද උන්ට මම මේව දෙයක් කරන්න යනවා ඒ මොකද ඒගොල්ලන්ගේ එතකොට තිබ්බ මේ ඒ කියන්නේ කැමැත්ත කැමැත්ත කොහොමද ඒගොල්ලන්ගේ
එක දෙයක් තියෙනවා හැබැයි ඒක විශේෂයෙන් කියන්න ඕන මේ මම කරන වැඩවලට මට ලොකු සහයෝගයක් ඇත්තටම ඊනෝකාගේ මගේ භාර්යාවගෙන් ලැබෙනවා බිරිඳගෙන් ලැබෙනවා එයා දන්නවා ඇත්තටම මම සතුටු වෙන්නේ මේ වගේ දේවල් වලින් කියලා. ඉතින් ඒක නිසා මම ඇත්තටම කියනවා මම දැන් අර පන්සලට ගිහිල්ලා ඔක තොරතුරු ටික ලබා ගන්න මම ස්වාමීන් වහන්සේට දවසට පැයක් එකහමාරක් වගේ කතා කරනවා. එතකොට හවස 6 විතර වෙලා. ගෙදර ඇවිල්ලා නාලා කාලේලා මේක ලියන්න කරගෙන රෑ 10 විතරකල් මම ලියනවා. හැමදාම මම ලියලා ඉවරනකල් එයත් පුටුවක් තියාගෙන ඉන්නවා මංගලකට වෙලා. ඊට පස්සේ මම ලියලා ඉවරුණාට පස්සේ එක පරිච්ඡේද ලියුණාට පස්සේ මම නැති වෙලාට එයා ඒක කියවනවා. කියවලා මං මොකද සමහර වෙලාවට මේක ආය අර මගේ ශෛලියෙන් බැහැරව කියලා මේක අර මේ
වෙන විදිහකට
අර ෆැක්ට්ස් තියෙන්නේ කරුණාවක අන්තර්ගත චරිතාබදානයක් විදිහට යවෙනවා. ඒතර මෙයා හැමිට මට කියනවා මේකේ මේ ඔයාගේ ලියන ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා. ඒක මට ලොකු මේකක් වුණා. ඇත්තටම මේකේ අඩුපාඩු මට ගොඩක් පෙන්නලා දුන්නා. දුවලගෙන් ඇත්තටම එච්චරම ගැටලුවක් නැහැ. මොකද ඒ දෙන්නා දැන් ගෙදර නෙවෙයි කොහොමත් තින්නේ. අනිත් එක ඒගොල්ලෝ දන්නවා මම මේ ලියන වැඩේටයි මම කියවන්නයි ලියන්න හරි කැමති. ඉතින් ඒ දෙන්න කොහොමත් වෙයි මට උපන් දිනයකදී වුණත් මේ තෑගි දෙන්නේ
පොතේ මේ
එක්කෝ ලියන පොතක් මේ නිකන් ලියන පොතක් නැත්නම් පෑනක්. ඉතින් ඒගොල්ලොත් ඒකෙන් දා ඉතින් හරි සතුටුයි.
දැන් මේ වෙලාවේ ඔබ බිරින්දෑව අහගෙන ඉන්නාද ප්‍රෝග්‍රෑම්
එකට? අහගෙන ඇති.
ඒ කියන්නේ වෘත්තියෙන් නිරංජන් කියන ගුවන්යානා ඉංජිනේරුවෙක් ඒ වුණාට මම එක තමයි කිව්වා අර ලොවින් එකක එක් දෙයකට වෙයි සමත කිව්වට ඒක සරද වෙන්නේ නැහැ මෙතෙන්දී මොකද මේ ඊට වඩා ඒ කියන්නේ ගුවන්යාන ඉංජිනේරුවෙක් ඒ කියන්නේ කාව්‍යම් පැත්තට ඒ කියන්නේ මේ රචකෙක් විදියට වෙනස් වෙන එක නිකන් මේක නිකන් අහසයි පොළොය වගේ ලකු
නෑ ඒ වගේ බොහොම කලාතුරකින් එහෙම කෙනෙක් වෙන්නේ
ඉන්නවනේ ඒක
තමයි ගුරුවරෙක් නේ මම වගේ කෙනෙක් මේ කලාවට ගියයි කියන එක අරුමයක්
නෙවෙයි
මේ යනි පැත්තට පොඩ්ඩක් බර වෙනවා නම් ඔයා වගේ ඉංජිනේරු කියන්නේ මේ යන්ත්‍ර සූස්ත්‍ර සමග
අත ගන්න කෙනෙක්
නේ අර මනසෙන් තියෙන ලස්සන දේවල් ගැන අලුත් ආටෝප දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක ටිකක් අමුත්තක්
ඒක තමයි දැන් මේ කියන්නේ වෘත්තියම මේ රචකයෙක් නොවුනත් ඒ කියන්නේ ඔබේ ඒ හැංගිච්ච සහජ හැකියාවන් පහුකාලේ හරි ඒ කියන්නේ ඒක ඇවිල්ලා තියෙන එක තමයි ඒක අර මොකද ජන්මෙන් අපිට ගේන දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ හැකියාවන් අපිට ඒක ඇවිල්ලා තියෙන එක තමයි මම හිතන්නේ ඒක ඔබ ඉතාමත් වැදගත් දෙයකට යොදාගත් එක්කන ඇත්තරම මේ අපි මේ සීසර් ලංකාව ගමිටරණ ඒ කියන්නේ නවසිලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් අපි ඔබට ඉතාමත් ගෞරවපූර්වක වෙන මේ වූදයක් කිරීම සම්බන්ධයෙන් ලස්සන පිටකරයකින් සලසලා තියෙන මේක ගමම් මගර සඳ පහනක් කියන එක මේ නම දැන් මේ කවුද ඔකේ ගමම් මගර සඳ පහ
ඇත්තටම අපිට මේකේ නම් කීපයක් මේ
යෝජනා වුණා
දමනුපුල සිරිසුමනහා මුද්‍රෝම තමයි නම් දුන්නේ මොකද මම පොත ලියුවා ලියලා මම පිටකවරේ ගැනත් මම හිතුවේ නැහැ
කවරේ සකස් කරත්තේ
හම්නා කවරේ සකස් කරේ ඇත්තටම උදේ තන්ත්‍රී කියලා මහත්මේ
ලංකාවේ
එතකොට මම ස්වාමින් වහන්සේට කිව්වා මේ මට පොඩ්ඩක් මේකට නමකුත් යෝජනා කරලා දෙන්න කියලා. ස්වාමින් වහන්සේ නම් කීපයක් දුන්නා. සමහරේ වගේ තිබුණා මේ අර දැන් මම පොඩි උදාහරණයක් කිව්වොත් එම් දැන් අපේ හිටපු ස්වාමින් වහන්සේලා සම්බන්ධේ චරිතාපදාන තියෙනවා. දැන් ගතත එම් උදාහරණයක් සෝමහාමුදුරුව. එතකොට සෝමහාමුදුරුව කියලාම පොතක් තියෙනවා. අන්න ඒ වගේ නම් තිබුණා. හැබැයි මම හිතුවා මේ අනිත් එක අපේ නායකහාමුදුරුවත් තමයි කැමති වුණා. මේ නමට ඉතින් අපි දෙන්නම හිතුවා මේ වගේ නමක් ඊටඩිය
වටිනවායි. මොකද ඇත්තට මේක දැක්කම මට තේරෙන තියෙන්නේ ඔකේ තියෙන අන්තර්ගතය නමේ තියෙන අන්තර්ගතය ඒක හරි වටිනවා ඒක පාටමර නිකන් ඒ කියන මනුස්සයෙක් හිතන දිලා තියෙනවා ගමම් මගට සදපාන කියන්නේ අපි බුද්ධාගමේ හැටියට අපි ආගමේ හැටියට අපි ඉන්නේ අන්ධකාරේ. අපි තාම හරියට නිවන දැකලා නැහනේ. ඒ අන්ධකාරයෙන් එළියට යන්න අපිට තියෙන එකම ආලෝකය තමයි සඳපාන. ඒක තමයි අතන කියලා දෙන්නේ. ඒ කියන්නේ ඒ සඳට උපමා කරලා තියෙන්නේ මේ හාමුදුරන්ගේ මඟ පෙන්වීම.
දැන් පිටකවරේ සකස් කරලා තියෙන්නේ හරියටම නමට ගැළපෙන
පිළිවෙලට
සඳපහනක් වෙන පාරක් තියෙනවා. හොඳයි. ලස්සනයි.
ඔව් මං හිතන්නේ තව මොකද කියන්න තියෙනද නිරන්ජන්ට අපි කියන්නේ මේ සම්බන්ධව මොන හරි
මට කියන්න තියෙන එක දෙයක් ඒ කියන්නේ මේ නායක හාමුදුරුවෝ ගැන ආයමත් සැරයක් මං වගේ බොහොම මේ ආදුනික පොතක් පළවෙනි වතාවට ලියන කෙනෙකුට ඉතින් මේ තමන්ගේ ජීවිත කතාව එහෙම ලියන්න දෙනවයි කියන්නේ ඒක බොහොම ලොකු පරිත්‍යාගයක්
ඔව්
ඊට පස්සේ ඒක මේ වගේ එලි දක්වන්න ඉතින් තත්වයකට මට ඒ වැඩේ කරගන්න ලැබුණේ මොකද මම ඇත්තටම කෙටි කතා කීපයක් ලියලා තිබුණා ඒවා මට වමනා තුනක් කෙටි කතා 8ක් විතර ලියලා තියෙනවා 10ක් කරාට පස්සේ පොතක් ගහන්න අර අන්තිම දෙක තාම ලියවුන්නේ
නෑ ඒ ගම නිරන්ජන් කියන්නේ දැන් ඔය දොරට වඩින දා මේකේ සැප්තැම්බර් පළවෙනිදා මොකද වෙන්නේ
එදාට ඔව් එදා ඇත්තටම ඒක තියෙන්නේ ශ්‍රී ලංකාරාමේ විහාරස්ථානෙම තමයි එදාට අපි ආරාධනා කරලා තිනවා නවසීලන්තේ ඉන්න ශ්‍රී ලාංකික ස්වාමින් වහන්සේලාට ක්‍රයිස්ට් චර්ච් වලින් වෙලින්ටන් වලින් ඒ වගේ අපේ ශ්‍රී ලාංකික ස්වාමින් වහන්සේලා හැමදෙනාම වගේ වැඩම කරනවා ඊට අමතරව මේ පොත ගැන පොඩි විවරණයක් කරන්න මම කල්පනා කරා කවුද හොඳම කෙනෙක් ඉන්නේ කියලා ඉතින් මට සාමාන්‍ය මගේ දැනීම හැටියට කලාව පැත්තෙන් ලංකාවේ කෙනෙක් මෙහි ඉන්නේ ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා මම ගිහිල්ලා ඇත්තටම එකක් කියන්න ඕන මම මේ දුරකථනයෙන් කතා කරලා කිව්වේ එක බාගෙට කියනකොට ගුවා හරි මං එනවා කිව්වා.
ඒක ඒක ප්‍රියානන්දක තියෙන ඉතාලම
ඒ හොඳ ගුණ
ඒක හරිම දැන් අපි වුණත් හදිස්සිය මොකක් හරි රේඩියෝ වැඩසටහනක කවදාවත් නෑ බෑ කියලා නෑ. ඔව්.
ඒ ගතිගුණේ කිව්වොත් ලෑස්ති වෙන්න ප්‍රියානන්ද උරුවන්
මාරි මට කතා කරලා මෙතනින්දන් කතා කරලා කිව්වත් ඒ වගේ. ඒ කියන්නේ ඒ වගේ චරිත තියෙනවා.
පස්සේ මට ඒක ටිකක් ඒත් හරි මදි වගේ මං ඒ නිසා හම් වෙන්න ගියා මමයි ඉනෝකයි මගේ බිරිඳයි දෙන්න. ඒ වෙලාවෙත් තමයි ඉතින් මේක කියන්න මා ආවේ මං කොහොමද එනවනේ කිව්වා.
නෑ ඒ වගේ නිතරම මිනිස්සු ඉන්න අපි අතර එක 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 අගය කරන්න ඕන ඇත්තරම.
කීයේ වගේ වෙලාවට දෙවිතියව දන්නවද?
සවස 4ට සැප්තැම්බර් 1 වෙනිදා ඉරිදා සවස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒකට ඉතින් හැමෝටම එන්න කියලා මම ආරාධනා කරනවා.
මේ එකම මේ තව මතක් කරන්න ඕන දැන් නිරන්ජන් හේරත් රජකේ කැලිට දැන් මේ පොතත් සමග ඉලි දක්වනවා ඊට කලින් අපිට හිටිය ඉන්ද්‍රදායමනි කොළඹගේ සෑම් නම්බුකාරගමගේ එතකොට ලෙස්ලි ජයවර්ධන ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා සෝරි මට මේ නම් වශයෙන් කියවන්න බැරුණා නම් මට සමා වෙන්න මේ මට හැමෝගේම නම් මතක නැහැ
එහෙම මතකයි තවත් ලේඛිකාවක් හිටියා සුජාතා මට අනිත්ම නම් මතක
නැහැ මම මුලින් සඳහන් කරා සුමිත්‍රා රාහුපද ඉතින් ඒ නැගිට මුලින්ම ඔව් ඒ කියන්නේ ඒගේ ජීවනෝපාය වෙලා තියෙන එක රස්සාවත් ඒකමයි. ඉතින් කොහොම හරි මං හිතන්නේ මේ නිරන්ජන් දුර ගමනක් යන්න පුළුවන් වෙයි ඔබට. ඉතින් මෙතනින් නවත්තන්න නැතුව තව මොකක් හරි ඔව් තව ඉස්සරහට ඔබට ඒක කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි නවසීලන්ත ස්පර්ශ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය වෙනුවෙන් ඔබට සුබ පතනවා.
ඒ කියන්නේ මේ සමාජය වෙනින් ඔබ කළේ උතුම් පරිත්‍යාග කාල පරිත්‍යාගයේ ශාස්ත්‍රම පරිත්‍යාගයට මුළු සමාජයේ වෙනුවෙන් අපි ඔබට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේ උත්තම මුණාන්වන්සේ ගැන චරිතාපදානය එළි දැක්වීම ගැන.
ඒ වගේ මටත් කියන්න ඕන මේ මට මේ අවස්ථාව ලබා දුන්නට සීසර ලංකා ගුවන් විදුලියට ස්පර්ශ සංවිධානයට මගේ ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අයබෝ.
කරලමු අපි ඉතිහාසේ අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා අරුණලුකෙන් හිනහිනව දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුල මැනි සරස අපි අතින් එළිය වැටෙනවා උරුමයි අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා අරුණලුකෙන් හිනහිනව දිනක් ලබනවා අඳුරෙන් බර ආකර තුල මැනි සරස අපි අතින් එළිය වැටෙනවා දෙස බසරස අපි අතින් එළිය වැටෙනවා
දෙස බසරස අපි අතින් අනේ දෙවියනි කොහොමද එළිය වැටෙන්නේ දැන් මේ කාලේ තියෙන හැටියට අපි කිව්වෙ මහ ජනතාවගෙන් වෙන්න ඇති නන්දා මාලනියන් කියපු බොහොම බොහොම අලංකාර ගීතයක් ඒක. දැන් ඉතින් කවුරුත් බලාගෙන ඉන්නේ මේ දේශබස රැසට කොහොමද එළිය වැටෙන්නේ කියන එක නිරංජන.
ඔරුවන් ඇත්තරම මේ හොඳ ආරම්භයක් ගත්තේ මේ දැන් මේ දවස්වල මේ ජනාධිපති වරණ චන්ද උණුසුමෙන් මේ ජනාධිපති වරණ නොමිනේෂන් බාර දීමෙන් මේ උණුසුමෙන් රට පුරා මේ මං හිතන්නේ ආපාලුත් මේ මොකද්ද ට්‍රෙන්ඩ් එකක් පටන්ගෙන තියෙනවා මම හිතන්නේ මිනිස්සු මේ පාර අවුරුදු 71ක් කර මෝඩකම් කරන එකක් නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒත් පැත්තට රට යමින් පවතිනවා විද්වත් විශාල සංඛ්‍යාවක් මේ පෞගිය සතියේ තුල එකතු වෙලා තියෙනවා ඒ අතරින් මේ මහාචාර්ය මේ අජිත් රෝහණ කොරන්නේ ප්‍රොෆෙසර් අජිත් රෝහණ කොරන්නේ මේ නාගහනන්ද ද ලෝයර් එතකොට ඔය ගාමිණී විජේසිංහ රුවන් පල්ලවත්ත ප්‍රොෆෙසර් ඒ වගේ ගොඩාක් හොඳ විද්වතුන් සමූහයක් එකතු වෙලා තියෙනවා මම හිතන්නේ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ ඒගොල්ලෝ මේ පොකුරු මේ මුළු රටම දැනුවත් කරන්න දේවල් මේ අවස්ථায় කරගෙන යනවා මේ නාගනන්ද මහත්තයා මම දැක්ක මේ නුගේගොඩ පොළේ විදින කොට කලසම් කුජ් ගහගෙන අපිට ඕන ඒ වගේ මිනිස්සු ඒ කියන්නේ මොකක් හරි දැක්මක් මේ තියෙන මිනිස්සෙක් තමයි අපිට ඕන අපේ රට බේරගන්න මේ අවුරුදු 71ක් ආපු මේ පාට දෙක වෙනස් කළා මේ මොකද කොළෑනිලු එක්ක වුණාම හැදෙන පාට තමයි රතුනේ දරුවන් මොකක් හරි පාටි මම හිතන්නේ JVP එකත් හොඳ ප්‍රවාහයක් අරගෙන තියෙනවා මේකට මේ JVP එක වෙනම මාර්ගයක් යන උත්සාහ කරනවා ඒක ලොකු ඇත්තම හොඳ දෙයක් ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ රතු මේ කියන ඒගොල්ලන්ගේ වර්ණයෙන් ඉවත් වෙලා මම හිතන්නේ මිනිසුන් අතරට මේ පිවිසෙන්න ඔවුන් හොඳ ප්‍රවිෂ්ඨාවයක් අරගෙන තියෙනවා පෞගිය දිනක පැවැත්වෙච්ච JVP රැලියෙන් මේ ගල් මුදුර පිටියේ මේ හිස්වලින් තමන්ට වෙන්න ඡන්දගාන බලන්න බැරුණාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් අපිට ඒ ගැන. ඉතින් අපේ රටගෙන දැන් මේ විද්වත් එක්කවල කතා කරන වෙලාවේදී මට හම්බුණ ඇත්තරම හිටපු විග්‍රහ කාතිපති ගාමිණී විජේසිංහ මහත්තයා කරපු මෙන්න මේ කතාව අපි පොඩ්ඩක් අහලා බලමු කාලය අපිට තියෙන ඉඩ පරිදි.
හොඳ උදාහරණයක් ගත්තොත් එම රාජගිරි ෆ්ලයි ඕවර් එක බිලියන බිලියන හමර මතකයි බිලියන හතරක් හරි බිලියන හතරක් වගේ වගේ ගානක් ඉතින් ගීතක් කියලා කියනවා. එකම දේ තියෙන්නේ ඉස්සර අපි බිමින් ගියා දැන් අපි උඩින් යනවා ට්‍රැෆික් එකේ. ඒ ට්‍රැෆික් එකේම බිමින් ගිය කට්ටිය දැන් උඩින් යනවා. ඔක වේසකට ප්‍රශ්න වාසියකට තියෙන්නේ අර වටපිට ටිකක් බලාගෙන ට්‍රැෆික් එකේ ඉර වෙලා ඉන්න පුළුවන්. එන්න අලියාගේ පිටේ ගෙම්බොත් ලගිනවා කියලා ගමේ කතාවක් තියෙනවා. ඉතින් අද ඒක තමයි අත්‍තර වෙලා තියෙන්නේ. නමුත් අපිට නැගී සිටීමට හොඳටම හැකියාව තියෙනවා. නැගී සිටියොත් අලියාගේ ශක්තිය ගොඩා වේ. අලියා කියන්නේ මේ අර මේ ඉන්න අලියා නෙවෙයි. අනිත් අපි කතා කරන්නේ මේ සාමාන්‍ය මම මේ විවේකට උදාහරණයක් මම කතා කරේ එක. ලංකාවේ අද ආණ්ඩුවේ රජයේ ආදායම මේ නම්බර්ස් ටික කියව ගන්න පුළුවන් වගේ මම මේ බිංදුවලින් දැන් මේ නම්බර්ස් ටික දැනගන්න ඕන නිසා මම ඉතනේ ඔබතුමාලා දන්නවා ඉතින් උඩ තියෙන ඉලක්කම කියවන්න. මේ තියෙන්නේ මම ඉතන ඔක්කොමලා දන්නවා මේ කියවන්න. මේ තියෙන්නේ 5 බිලියන් බිලියන පහක් මියනනේ බියන්න බිලියන පහක්. ඒ කියන්නේ අපේ ආණ්ඩුවේ අද රජයේ දවසක ආදායම. ඒ කියන්නේ ඕනෑම දවසකට රටට ලැබෙන ආදායම බිලියන බිලියන පහක්. ඉතින් ඒ කියන්නේ ආදායම් පැත්තෙන් ගත්තාම මේ මේ ආදායම මුතුමලට පේනවා. ඉතින් මේක ඒකාකාරව ගමන් කරනවා. ඒ කියන්නේ රටේ රටට ආදායම් නැති රටක් නෙමෙයි මේක. එතකොට මේ 500 බිලියන් බිලියන පහක් කියන එක ඒ බිලියන පහ මැනේජ් කරගන්න බැරුව තමයි මේ ඔක්කොම ප්‍රශ්න අද හදාගෙන තියෙන්නේ. එතකොට බිලියන පහක් දවසකට කියන ආදායම කොච්චරද කියලා මම ඉදන් ඔබතුමලට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක රටේ මොන ප්‍රශ්නද වුණත් වෙනස් වෙලා නැහැත් වශයෙන් කියනවා නම් පසුගිය කාලේ ගත්තාම ප්‍රශ්න තියෙන දවස්වල ආදායම වැඩි වෙනවා ටිකක් ටිකක් වැඩි. මොකද හේතුව දවස් ගාණක් ගෙදර වහලා දාලා එළියට ගියන් පස්සේ ලිඳේ වතුර මට්ටම පිරෙනවා. මොකද අරගන්නේ අරගන්න නැතුව නම් ලිඳ පිරෙනවා. ඒකම කිස් කළා ඉහපු ලිඳක් රෑ එළියනකොට පිරෙනවා. අනේ ඒ වගේ අය මුදල් අමාත්‍යාංශයට මුදල් එන ප්‍රමාණය වැඩි වෙනවා. මුන් ටික පොඩ්ඩක් පැත්තකටලා ඉන්නවනම්. හැබැයි ඒක ප්‍රශ්නයක් තියෙනවා. මේ 5 බිලියන් ආදායමක් හම්බෙනකොට දිනකට වියදම 7 බිලියන් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ කියන්නේ වියදම 7 බිලියන් කරගෙන තමයි අද තියෙන්නේ. එතකොට මේ මේක තමයි තියෙන ගැටලුව. එතකොට මේ 7 බිලියන් ආදායම වියදම අපිට බැරිද වෙනස් කරගන්න කියන කාරණේ තමයි අපි නැවත සලකා බලන්න අවශ්‍ය වෙන්නේ. ඇත්ත වශයෙන් මේ කරගන්න පුළුවන්. මේ 5 බිලියන් කිසිම ප්‍රශ්නයක් නැතුව ආදායම 6 බිලියන් වලට 7 බිලියන් වලට අරයි නිමසදා මේ පදනම යටතේම ඉතාමත් හැකියාව තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපි කවුරුත් දන්නවා අද කස්ටම් එකේ තියෙන සිටුේෂන් එක කස්ටම් එකට අවශ්‍ය පහසුකම් ඇත්ත වශයෙන්ම නැහැ. දවසකට කන්ටේනර් 1500ක් රට ඇතුළට කන්ටේනර් එනවා. හැබැයි කන්ටේනර් 100යි කස්ටම් එකෙන් පරීක්ෂෙන්ට භාජනය කරන්නේ. ඉතුරු ප්‍රමාණය කරන්න තව අවශ්‍ය පහසුකම් නැහැ. එතන අවශ්‍ය ටෙක්නිකල් ඉක්විප්මන්ට් ඇත්ත වශයෙන්ම නැහැ. CCTV නැහැ. ඔපරේෂන්ස් එක්ස්රේ මැෂින්ස් ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් ප්‍රමාණයකින් නැහැ. ඒ නිසා මේක වෙනස් කිරීම හරහා මේ කන්ටේනර් සංඛ්‍යාව අනිවාර්යයෙන් පරීක්ෂණයේ විශාල වශයෙන් වැඩි කිරීමට අවශ්‍යයි. ඒ අනුව කස්ටම් මා විශ්වාස කරනවා කස්ටම් එකේ වියදම රියැලිටි එකක් හෙඩ් ගත්තොත් එහෙම 125කින් 150කින් වැඩි කරන්න පුළුවන් කියලා. ඊළඟට ඉන්කම් ටැක්ස් දේශීය ආදායම් ගත්තත් මේ තත්ත්වෙම තමයි තියෙන්නේ. අද කෙරෙන විගණනයේ ඔඩිට් ප්‍රමාණය පිළිබඳව තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තාම මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉහළ දැමීමේ හැකියාව ඇත්ත වශයෙන්ම රජයට තියෙනවා. බදු රේට් කිසිවක් වැඩි නොකර ඒකම දිනකට වියදම 7 බිලියන්. මේ 7 බිලියන් එක ඉතාමත්ම පැහැදිලිවම අඩු කරන්න පුළුවන් 5 බිලියන් වලට 5.5 බිලියන් වලට. මොකද ඒක අපි විගණනයේදී අපි ඔප්පු කරලා තියෙනවා. අද ඒක පිළිඅරන් තියෙනවා රජයේ ආදායමෙන් රජයේ බජට් එකෙන් 125ක් උඩින්ම ඉතුරු කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ රටේ කරප්ෂන් නැති කරොත් එහෙම මේ කාරණේ කරන්න පුළුවන්. කරප්ෂන් නැති කරනවා කියන එක මේ රටේ ලොකු අපහසු කාර්යයක් හෙට මා විශ්වාස කරන්නේ. මොකද රජයේ නාස්තිය විශාල වශයෙන් අද වැඩි වෙලා තියෙන්නේ. ඒ නාස්තිය වැඩි වෙන ප්‍රධානම හේතු හැටියට දකින්නේ රටේ තියෙන මූල්‍ය විනය කඩාවැටීම. කියන්නේ අනවශ්‍ය විදියට දේශපාලන මැදිහත් වීම, දේශපාලනීකරණේ ඒකම මූල්‍ය විනය කිසි විදයක තකන් නැති විදියට කටයුතු කිරීම හරහා රාජ්‍ය මූල්‍ය විනය සම්පූර්ණයෙන්ම අද ගරා වැටලා තියෙන්නේ. මම උදාහරණයක් උගක් කළාට කියන්නේ අද රාජ්‍ය දේපළ පාරේ වැටලා තියෙන බස් එකක් ඕන කෙනෙක් ඇහිඳ ගන්නවා වගේ ඉවතර ගන්න පුළුවන් මට්ටමට පරිවර්තන වෙලා තියෙන්නේ. ඒතර නම් මේක වෙනස් කරන්න බැරිද? මේක වෙනස් කරන්න පුළුවන්. ඉතාම පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. මොකද ඉංග්‍රීසින් ලංකාවට ලබා දුන්න හොඳ FRAR AR සිස්ටම් එකක් එහෙම නැත්නම් මූල්‍ය රෙගුලාසි ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා. හැබැයි පසුගිය දශක දෙක තුල මේ මූල්‍ය රෙගුලාසි 7-5කට ගණන් ගන්න තුල සම්පූර්ණයෙන්ම ඒවා දූෂණය කරයි මූල්‍ය රෙගුලාසි කරලා අනිවාර්යයෙන් මූල්‍ය රෙගුලාසි පිළිපැදුවේ එකවට ගෙදරින් එනවා කියන කන්සෙප්ට් එක රාජ්‍ය සේවය කොට නැගුවා. ඒ හරහා ගොඩක් දෙනෙක් මූල්‍ය රෙගුලාසි කඩකිරීම දවසේ කාර්යබවට පරිවර්තනය කරගන්න තත්ත්වයටද පත් වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ රෙවෙනු ඇක්චුවල් එස්ටිමේෂන් ඇන් ඉනිෂියල් බජට් එක ගත්තාම බජට් එක කියලා ගත්තා මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම බොරුව කියලා කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ කියන්නේ බජට් එක කියන්නේ ඇත්තටම ලොකුම බොරුව බවට පරිවර්තනය කරලා බජට් වල ඩිෆරන්ස් එක ඇක්චුවල් එක සහ එස්ටිමේෂන් එක අතර ඩිෆරන්ස් එක බිලියන් ගාණක් හැම වර්ෂෙම 2018 බජට් එක 13%ක් ඩිෆරන්ස් එක ඒ ඔරිජිනල් බජට් එකත් එක්ක මේක ඇතුලේ ගත්තාම 150-160 වෙනස්කම් තියෙනවා. සමහර 100 වෙනස්කම් තියෙන ඒරියාස් තියෙනවා. අපිට නැතුව නෙවෙයි අපිට සියලුම දේවල් තියෙනවා. රටේ ආදායම ඉතාමත් හොඳයි. දවසකට 5 බිලියන් කියන්නේ ඉතාමත් හොඳ ආදායමක්. මේක 6-7 බිලියන් වලට වැඩි කිරීමක් අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. වගේම මේ ආදායම රැකගන්න අනිවාර්යෙන් පුළුවන්. මේ ආදායම කිසි ආකාරයකට වෙනස් වෙලා නැහැ. පහුගිය කාලේ දිගින් දිගටම වැඩි වෙලායි තියෙන්නේ. ඔරිජිනල් බජට් එකත් එස්ටිමේට් බජට් එකත් අතර විශාල ගැප් එකක් හැමෙලම් පැන නගිනවා. ඒ පැන නගින්න හේතුව බජට් එක කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සාධාරණ විදිහට සකස් කරපු එකක් නෙවෙයි ලංකාවේ. ඒ කියන්නේ ඒවා තනිකරම දියාරු ස්ටේට්මන්ට් බවට අද පරිවර්තන වෙලා තියෙන්නේ. බජටින් සිස්ටම් එකේ බරපතල වෙනසක් රටේ තියෙන නිසා තමයි මේ ප්‍රශ්නේ පැනගිලා තියෙන්නේ. ඒව නිකන් ආවට ගියාට ගිනුම් හදලා ගිනුම් සකස් කරන්නේ නැතුව එක එකනාගේ මතය පදනම් කරගෙන තමයි මේ ෆිගර්ස් ගණනය කරන්නේ. ඒ නිසා වර්ෂයේ අවසානයේ විශාල වෙනසක් බවට පරිවර්තන වෙනවා. ඒ වෙනස ඊළඟට කරන්නේ ණය බවට පරිවර්තනය කරන එකයි. ඒ අනුව මේක එක්ස්පෙන්ඩිචර් එස්ටිමේෂන් එකත් මේ විදිහම තමයි විශාල ඩිෆරන්ස් එකකින් තමයි මේ එස්ටිමේෂන් එක ගමන් කරන්නේ. මොකද මේවා සම්බන්ධයෙන් කිසිම සැලසුමක් නැතුව රාජ්‍ය අංශයේ විශාල ආකාරයකින් තාවයකට මේ පත්තලා දිනවා කියන පිළිබඳ මේ කාරණේ ඉතාමත්ම පැහැදිලි වෙනවා. ඔබ දකින්නවා ඇති මේකේ 2016 බජට් එකයි ඇක්චුවල් එක අතර එක්ස්පෙන්ඩිචර් වල ඩිෆරන්ස් එක වැඩිම වර්ෂය. ඒ කියන්නේ බජට් එක සම්පූර්ණයෙන්ම අසාර්ථක බජට් එකක් බවට පරිවර්තන වුණා. ඊළඟට පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් ගත්තාම එස්ටිමේෂන් එකට වඩා ඒකෙන් භාගයේ ගොඩක් කලාවට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. මොකද මුගක් කලාවට වර්ෂය අවසානෙට බජට් එකේ මුදල් නැති නිසා නතර කරන්න කැපිටල් එක්ස්පෙන්ඩිචර් ඔබතුමාලට පේනවා ඇති 2016 වර්ෂයේදී බජට් එකයි මේක අතර වෙනස 50% කියන මට්ටමට පවා ගියා. අවසානයේ මොකද වුනේ මේ ක්‍රමවේදය පදනම් කරගෙන රටේ ණය ප්‍රමාණය ක්‍රමානුකූලව ඉහළ යෑමයි. 2019 ජනවාරි පළවෙනිදා එනකොට දේශීය ණය ප්‍රමාණය කියවන්න පුළුවන් ද මන්ද? මේ දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 5.7ක් ට්‍රිලියන 5ක් ට්‍රිලියන 1කට තියෙනවා 0.12ක්. හරි. එතකොට ඒ නිසා තමයි ට්‍රිලියන 5.732ක් බවට පරිවර්තන වෙලා තියෙන්නේ ලංකාවේ ණය ප්‍රමාණය. විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන 5.745ක් කියලා දෙනවා. ඒ කියන්නේ මේක තරඟයට තමයි යන්නේ බැලන්ස් කරගන්න. ඒ පැත්තයි මේ 50ට 50 ස්ට්‍රේට් එකේ තමයි ගිහිලා තින්නේ. එතකොට මුළු ණය ප්‍රමාණය අදර 2019 ජනවාරි වෙනකොට මුළු ණය ප්‍රමාණය 11.4 ට්‍රිලියන් කියන තත්ත්වයට වැඩිලා තිනවා. යනු ඒක පුජ්‍යල ණය ප්‍රමාණය 530,000ක් 2019 පළ වෙනකොට. මේ ස්ටේට්මන්ට් එක මම 2016 දුන්න වෙලාවේ තමයි මට මතකද ඔබතුමාලට විශ්වාස භංග යෝජනාවක් කියන තීරණය කළා. මම වැරදි ෆිගර්ස් දෙනවා කියලා. මම අදත් ඒ ෆිගර්ස් ඒ විදිහටම කියනවා. ඒ ෆිගර්ස් වල එහෙමම ඉන්නවා. ඊළඟට මේ තියෙන ප්‍රමාණය ගත්තාම මේක සත්‍ය නැයි නෙවෙයි කියන පිළිබඳව මම නැවතත් කියනවා. මොකද මීට අමතරව මම හිතන්නේ ට්‍රිලියන 2කට විතර තව ණය වැඩි වෙයි. ඒ ප්‍රමාණය අර මම එදා කිව්වා වගේ මට අදත් කියන්න තියෙනේ වයි මගෙන් අහන්න කියලා තමයි. මොකද හේතුව වෙන කෙනෙකුට හොයන්න අමාරුයි. ලංකාවේ එච්චරම සිස්ටම් එක කඩාවැටලා තියෙන රාජ්‍ය සේවයේ. ඒ නිසා තවත් විශාල වශයෙන්ම ණය තියෙනවා මේ ප්‍රශේෂයට ඇතුළත් නු. ඒතර එහෙම තියෙද්දී වියදම් වැඩි කිරීම සඳහා හැම වෙලාවෙම අලුත් ෆේරිටේල් සකස් කිරීම තමයි අද දිගින් දිගටම සිද්ධ වෙන්නේ. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මම පසුගිය 2094 ඉඳලා මේ මිනිෆෙස්ටෝස් ඔක්කොම කියවලා බැලුවා. හැම එකේම තියෙනවා මේ ෆේරිටේල් එක විශාල වශයෙන් පොරොන්දු දීලා. හැබැයි මේ පොරොන්දු ඔක්කොම වත්කම් පැත්තේ ඕන කෙනෙකුෙන් කවුරු ඇහුවොත් මේවාට කොහෙන්ද සල්ලි කියලා දෙන්න උත්තරයක් ඇත්ත වශයෙන්ම නැහැ. ඒ නිසා තමයි පසුගිය කාලේ සියලුම මිනිෆෙස්ටෝ සකස් කළ දෙනවා. මැතිවරණ පොරොන්දු දිගින් දිගටම දීලා තියෙනයි. මැතිවරණ පොරොන්දු කිසිම හේක තදාන් වෙලා නැහැ. කොහොමද මේ වගේ සමෘද්ධි දෙන්න, මේ වගේ පඩි වැඩි කරන්න, මේ වගේ බිල්ඩින්ස් හදන්න, ඉන්වෙස්ට්මන්ට් කරන්න සල්ලි කොහෙන්ද කියන කාරණේ කිසි තැනක් කියලා නැහැ. අනිවාර්යයෙන්ම මේ අපිට දැනට තියෙන 5 බිලියන් ආදායම් මාර්ගය යම් ආකාරයකට ඉහළ නැග ගන්න ඕනේ. ඒක ඉහළ නැගිනම් නැතිනම් 7 බිලියන් වල තියෙන වියදම් ප්‍රමාණය පල්ලෙහාට ගේන්න ඕනේ. මම දැන් මේක තමයි කරන්න පුළුවන් අත්‍යවශ්‍යම කාරණේ, වැදගත්ම කාරණේ, කළ යුතුම කාරණේ. මොකද මේ කාරණේ නොකර මොන කතන්දර කතා කළත් ඇත්ත වශයෙන්ම වැඩක් වෙන්නේ නැහැ. අපිට ලස්සන රටක් ගොඩනැගීමේ හැකියාව ඇත්ත වශයෙන්ම තියෙනවා. කිසිම මේක අමාරු වැඩක් නෙමෙයි. මේක ලොකු අමාරුවක් ඇට මම නම් කිසිම අවස්ථාවක දකින්නේ නැහැ. මොකද ඕවර්නයිට් කරන්න පුළුවන් තරම් පහසු කාර්යය තමයි තියෙන්නේ. නමුත් ඒ සඳහා කිසිම සැලැස්මක්, කිසිම වැඩපිළිවෙලක්, කිසිම උනන්දුවක් තියෙන බවක් ඇත්ත වශයෙන්ම පේන්නේ නැහැ.
ඔව් අසන්නනේ, අපිට මේ කාල වේලාව හරස් වෙනවා මේ ඔහුගේ කතාව ඔක්කොම අහන්න බැරි. මම හිතන්නේ ඔබට මේ දවස්වල ඔබ මම හිතන්නේ මේ හැමදේම මේ කියන්නේ ෆලෝ කරන්න ඇති මේ රටේ වෙන තත්ත්වය ගැන බලා ගන්න මොකද්ද කියලා. මම හිතන්නේ රට ගොඩ ගන්න නම් අපිට හරි දැක්මක් තියෙන නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙන මේ අවස්ථාව හැටියට. මේ නායකත්වයේ ප්‍රශ්න තමයි අපිට මෙතන තියෙන්නේ. මේ කියන්නේ ඔහු කියලා තියෙන විදිහට දවසකට බිලියන 7ක විතර වියදමක් යනවා කියන රටකට වගේ අපේ වගේ රටකට දරාගන්න පුළුවන්ද දෙයියනේ? ඒක තමයි මම හිතන්නේ. අපි පක්ෂපාත වලින් යන්නේ නැතුව, කැපුවත් කොළ කැපුවත් නිල් වෙන්නේ නැතුව අපි මොලේ කල්පනා කරලා අපේ ඉන්නවනම් අපේ ලංකාවින් අපේ සහෝදර සහෝදරියන් අපේ කට්ටිය අපේ පෞල්වල කට්ටිය දැනුවත් කරලා මේ තත්ත්වය වෙනස් කරන්න අපි මම හිතන්නේ අපිට ලොකු දායකත්වයක් දෙන්න වෙනවා. එමනම් රුවන් අපේ කාල වේලාව සෙමින් ගෙවිගෙන යනවා.
මේ ළඟදි කවුරු හරි කියලා තිබුණා මේ අපේ ජාතිය රවට්ට ගන්න පුළුවන් ඊට පහසුන් රැවටෙන ජාතියක් කියලා. නැවතත් ඒ කාලේ ලැබිලා තියෙනවා කියලා
කිව්වා. ඔව්.
ගතිතේ තියාගෙන.
හරි.
සමප්තමු.
එහෙමනම් අසන්නේ අදත් අප සමග ඔබ මේ පුරා හෝරාත්තර සම්බන්ධ වාට ඔබ සැමට සුබ සන්ධ්‍යා ප්‍රාර්ථනා කරමින් අපි දෙන්න සමගන්නම්. ඔබට සුබ රාත්‍රියක්. නැවතත් නවසීලන්ත ශ්‍රී ලංකා ස්පර් සංවිධානයෙන් සීසර් ලංකා ගුවන් විදුලි කලබගින් ලබන සිකුරාදා හමුවනතුරු අපි ඔබෙන් සමගන්නම්. ඔබට සුබ රාත්‍රිය.
සුබ රාත්‍රිය.